සාදු සාදු
පූජනීය වන්දනීය ධම්මජීවලෝක ස්වාමීන් වහන්සේ, ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සීලූම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම ඇදී ඇත්තේ කමඨං සුද්ධ කිරීමේ වැඩසටහන. කමඨං සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමින් වහන්සේගේ දෙපා නැමත ගෞරව පූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
හොඳයි.
කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා මම උපපාලියංකලට ආරාධනා කරනවා.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. හොඳයි හොඳයි. අවසරයි වාක්තාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මනේ පර්යංකේ හා එදිනෙදා කටයුතු වල පොදුවේ පහත ස්වභාවයන් නිය. වෙලාවකට එක එක දේ එයි යයි. තවත් වෙලාවකට නිහඬයි. වචනෙට නොදැමෙන ස්වභාවයක්. මේ ස්වභාව තවක් වෙනස් වේ. එය හරියට කැන්වස් එකක් සම්පූර්ණයෙන් මැකී මැකී යනසේ පෙර පර්යංකයේ අවසානයේදී ඉස්මතු විය. පර්යංකයේ ඒ ස්වභාව පැවති කාලය ටිකෙන් ටික වැඩි වී එයද පසුව අපැහැදිලි බොඳ වූවාක් විය. ඉන්පසු පර්යංකයන්හි ඉස්මතු වන්නේ සිදු වූ දේ කිසිවක් විස්තර කළ නොහැකි බවකි. ඒ නිසා යම් තේරුම් ගත නොහැකි දෙයක් එක්ක ඉන්නවා වගේ. පෙරමෙන් පර්යංකයේ විස්තර මේ යැයි පැහැදිලි නැති බව ගැන යම් දුකක් වගේ බොඳ වූ දේවල් සිදුවෙනවා වගේ හැඟීමක්. පැහැදිලි වේගයක් නොවුවත් ස්වභාවන් වෙනස් වේ. එක් ස්වභාවයකින් වෙනකට යද්දී ඒ ස්වභාවන් දෙක අතර සීමා පැහැදිලි නැත. බොඳ වෙලා පර්යංකයන් කීපෙක නිින්ද ගොස් තිබුණි. ඒ බැව් දැන තේරුම් ගත නොහැකි බව භාරගෙන ඒහා කෙසේ හෝ සිටී. දැම් පර්යංකයේ නිින්ද නොයයි. මේ දේවල් අපැහැදිලි ඉක්මනින් වනවා වැනි ස්වභාව එදිනෙදා කටයුතුවලත් වරින් වර ඉස්මතු වේ. වෙලාවකට ස්වභාව කීපයක් එකමත සමපාත වුණු මිශ්‍රණයක් වගේ හැඟෙන්නේ. වෙලාවකට කිසිවක් අදාළ නැත. පිටක මේ ස්වභාව තේරුම් ගත නොහැකි වීම හා සියුම් වෙහෙසක් මතුව නැති වේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, වාර්තාව හොඳයි. එතකොට අපිට අර පේන දේවල් සටහන් ආකාර නිමිති ඒවට නම් කිරීම ආදී වශයෙන් තමයි පේන්නේ. අන්තිර බලනකොට වැටෙන තිරෙත් එක පාර නැති වෙලා යනවා වගේ පේනවා. එතකොට අර පේන දේවල් අරමුණු වශයෙන් ගන්න අතර අපි මෙතන නිකන් නියෝජනයක් වශයෙන් පෙන්වන තිරේ කියලා කියන්නේ තමන්ගේ හිතමයි. අරමුණු නැති වෙලා නැති වෙලා යනකොට වරක කල්පනා වෙනවා, මගේ හිතත් නැති වෙනවද කියලා. ඒකේ ඉන්නේ අන්තිමට මගේ තමයි අපේ හිත පිළිගන්න කැමැති, ඒකත් ඇතිවෙමින් නැති වෙන යන එකක් කියලා. අපි එතකම්ම ඉන්නේ මේ හිත දිගට තියෙනවා, ඒකේ අරමුණු මතුවෙනවායි කියලා. අපි ඉස්සල කරන්නේ අරමුණු පුළුවන් තරම් අඩු කරනවා. අඩු කරන අඩු කරන කියලා වරින් වර අරමුණු නැති ලාකුත් එනවා. එතකොට එක පාරට පේනවා අරමුණු වැටෙන්නේ තිරෙත් නැති වෙලා යනවා කියලා. ඉතින් ඒක ලොකු ඇබැග්ගයක් වාගේ, බලාපොරොත්තු නැති දෙයක් වාගේ. එහෙම නැත්තම් වචනෙට දාන්න බැරි දෙයක් වාගේ තමයි පේන්නේ. ඉතින් දැන් ඉතින් ඔක දිගට දිගට සිද්ධ වෙනවා. අරමුණුත් තියෙනවා, අරමුණුත් යනවා, මේක වැටෙන තිරෙත් එනවා, ඒකත් යනවා. ආන්නේ විදියට ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියන විදියට බලව විපස්සනාවේදී මේ ඔක්කොම වැටෙන හිතේ එහෙම එක දිගට පැවැත්මක් නැහැ. මේ නිතරම තියෙන කැන්වස් එකක් මේක නෑ. කැන්වස් එක නිතර මාරුවීම් පවතිනවා කියන එක හිතට වද්දාගෙන භාවනා කරොත් එයාගේ භාවනාවේ ලොකු නැමියාවක් දියුණුවක් ඇති වෙන්න පටන් ගන්නවා. උත්සාහ කරලා බලමු. හරිද? ඇයිනාද?
හිමයි ස්වාමීන් වහන්ස.
හරි.
හරි. ඊළඟ වார்த்தාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන අරමුණු හෝ සිතුවිලි ඔස්සේ නොදුවන નિરાයාස ඇවිදීමකි. පර්යංකේත වාඩි වී ඇස්පියා ගත් විට හිස් නිශ්චල අවකාශයකට හිත යොමු වේ. එම හිස් බව තුල කුමක්දෝ නම් කළ නොහැකි යම්කිසි ගලණයක් සිදුවේ.
එම ගලණයද ක්ෂණයක් පාසා වෙනස් වෙමින් ඇති වෙමින් නැති වෙමින් පවතී. ඈතින් මතුවන සිතුවිල්ලක්ද හඳුනා නොගෙනම ඈතින්ම දිය වී යයි. හිත හුදු නිරීක්ෂකයෙක් පමණි. මේ කිසිවක් හා මුසු නොවී ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව මේ සියල්ල දෙස බලා සිටි. සාමාන්‍ය ජීවිතයේද නිරතුරුව හාත්පස පැතුරුණු හිස් බවක් තුළ කටයුතු සිදුවේ. ඇලීම් ගැටීම් බොහෝ දුරට අඩුයි. එවැනි යමක් සිදුවුවද ඒ බව දැන සිත සංසුන් වේ. මේ සියල්ලද නිරන්තරයෙන් වෙනස් වන බව දනී. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
එතකොට හිතට පේන අරමුණු කාම ලෝකේ අරමුණු වෙන්න පුළුවන්. ඒවට අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා නම් කරනවා. ඒවා එන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසින් කියලා දාන. ඒක නතර වුණාට පස්සේ තමයි අරමුණ නැත්තම් ආස්වාද ප්‍රසවාස පිම්බීම ඇකිලිම කියන රූප ලෝකෙට යන්නේ. ඒතට ඒක බලන ඉන්නකොට සමහර ලාවට ඒකත් ගෙවිලා යනවා වගේ පේනවා. කාම ලෝකෙත් ගෙවිලා යනවා රූප ලෝකෙ නිසා, ඊට පස්සේ රූප ලෝකෙත් ගෙවිලා යනවා. එතකොට ඒන සංහිඳියාව තුල නිකන් ගලණයක් විතරයි පේන්නේ. අපි කියන්නේ ඒකට ෆ්ලක්ස් කියලා, එහෙම නැත්නම් සන්තතිය කියලා. ඒක හරීම අස්වාභාවික බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. ඒ නිසා ඒක මතුවනාම යෝගාචරය හැසිරෙන හැටි දන්නේ නැහැ. අපි ඒකට නන්දාලා තියෙන්නේ ගොජේ කියලා. අපේ වචන වලින් අපි නන්දාලා තියෙන්නේ අක්‍රමිකතාවය කියලා. අපි නම් දාලා තියෙන්නේ අපිලිවෙල කියලා. අපි නම් දාලා තියෙන්නේ අන්‍ය අන්දමන්ද මනස කියලා. නමුත් ඒ අන්දමන්ද භාවය තුළ පොඩි ගලණය තුළත් මමයා ඉන්නවා 100%ක්ම. මමයා කොහොම හරි බලනවා මොකක් හරි එල්ලිලා කැටේ දමා ගන්න. ඉතින් ඒක බලන්න නම් ඇත්තටම ඉතින් අර කාම ලෝකේ ඉන්න මමයා බලන්න බැරි නෑ. ඒක හරි අමාරුයි. මොකද එතන අභිනන්දනයක් තියෙනවානේ. తత్ర తత్ర අභිනන්දනය. රූප ලෝකෙත් බැරි නෑ. නැත්නම් රූප ලෝකේ පවත්තාගෙන යන්න අපි මෙතන මෙනෙහි කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. දැක්සෙකට ඒ දැනගන්න පුළුවන් මෙතන මම එක ඉන්නවා කියලා. ඒක නෙවෙයි. ඒකත් නැති ඔය නිකන් හුදු ගලණේ තියෙන තැනත් ඒක කිසිම ප්‍රයත්නකින් තොරව සිද්ධ වෙන්නේ. ඒත් මමයි ඉන්නවා. ඒක දකින්න අත ඒ වගේ තත්ත්වයක් කරදි මම දකින්න ලීෂික බවක් තමයි තියෙන්නේ ත්‍රිපිටකය කියලා බලනකොට. ඒ නිසා උත්සාහ කරලා බලන්න මේ මොන කෙලෙස් මොන අරමුණු තිබුණත් ඒ සියල්ල තුල මේ මම කොහොම හරි කොක්ක ගහ ගන්න හැටි. මම වෙමි කියන එක ඉතින් ඒක නොවෙමි කියලා කියන කල්පනා කරන එක මාරාන්තිකයි වගේ පේ. දැව සිද්ධ වෙන්නේ ඒකයි මට පේන විදියට. ඒ නිසා ඒකට වෙන්න අරින්ද වෙන්න වෙමින් වෙමින් පටන් ගන්නකොට කාම ලෝකෙදි කොහොමද මම ජාම බේර ගන්න ඇති? නම් කිරීම මාර්ගෙන්, නිමිති මාර්ගෙන්, අරමුණු මාර්ගෙන්, ලිංග මාර්ගෙන්. ඊට පස්සේ රූප ලෝකෙට ගියාට පස්සේ මෙනෙහි කිරීම මාර්ගෙන්, සතිය මාර්ගෙන්, වීර්ය මාර්ගෙන්, සමාධිය මාර්ගෙන්. ඊට පස්සේ මොකක්වත්ම නැති නිකන් ඔය ගලණයට යන වෙලාවේදී ඒ තුලත් අර විදිහටම මම ජීවත් වෙනවා. ඒ කියන්නේ සංඝීක සමයේට ජීවත් වෙනවා. ඒක බුදුචාන් වහන්සේ මේ පොට්ටපාද සූත්‍රයේ මතක කරලා දෙනවා. ඕලාරික අත්පැටලාව, රූපී අත්පැටලාව, ඊගාට අරූපී අත්පැටලාවේ ඕලාරික අත්පැටලාවේ සබ්බංග පච්ඡංග සමන්නාගතයි. කෑම කනවා, නටනවා, සෙල්ලම් කරනවා. රූපී ලෝකෙත් නිකන් සටහන පේනවා. ඇස් දෙක වහගත්තත් මම ඉඳගෙන ඉන්නවා කියලා දාන්නවා. අතර ගලණයට ගියාම ඒ සබ්බංග පච්චංග සමන්නාගත ගතියක් නෑ. මොකද්දෝ නිකන් දියේ ඇඳපු ඉරක් වගේ තමයි තියෙන්නේ. ඒක තුලත් ඒ ඇති වෙන පුංචි ඔය ගතිය තුලත් මම ගැට ගහ ගන්න හැටි බැලුවොත් ඒක නම් ඉතින් අති මානුෂික වැඩක්. ඒක කරන්න බෑ. මොකද අපි මම රකින්න නෙමෙයි ඔක්කොම සෙල්ලම් කරන්නේ. ආම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ මේ ඔක්කොම තුල අපි සහයෝග නොදුන්නත් නැත්නම් ඒ භාවනා කරන කෙනා සහයෝග නොදුන්නත් මම එයා ගැටේ ගහගන්න. ඒක හරීම సౌందర్యාත්මක දෙයක්. හැබැයි ජීවිතේ පැහැර ගන්න සුළු එකක්. උච්ඡේදවාදයට වැටෙන එකක්. එහෙම නැත්නම් තමන්ටම තමන් විරුද්ධ වෙනා වගේ එකක්. ඉතින් ඒකේ පෙර පෙළ පින් කරපු කෙනෙකුට ඇත්තට මේ ජීවිතේදීම නිවන් දකින්න ඕන කෙනෙකුට මිස මේක ප්‍රඥා ගෝචර වෙන්නේ නැහැ. ගෝධනෙක් බලන්නේ මමයා රැකගෙන භාවනා වඩාගන්න. මමයා රැකගෙන සතිය වඩාගන්න. මමයා රැකගෙන පින් කරන්න. මෙතෙන් දැනට අන්න ඒකට අභියෝග වෙනවා කියලා කියන්න පුළුවන්. එච්චරයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වාර්තාව. ගරුතර ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ කමඨහන් උපදෙස් පරිදි කලක් තිස්සේ මම සතිමත් වීම පුරුදු කරන්නෙමි. එහිදී ලැබූ අත්දැකීම් මෙලෙස වාර්තා කර සිටින්නෙමි. සක්මන් භාවනාව. එක පාදයක ඇඟිලි තුඩු එසවෙන විටම අනිත් පාදයේ විලුඹ පොළව ස්පර්ශ කරන මොහොත එක විටම සිදුවේ. එම විශේෂිත මොහොතට සතිමත් වූ විට ඉබේ ඇවිදින තත්ත්වයට පත්වේ. කලක් සිට මේ පරිද්දෙන් බොහෝ ඇවිදීම් කළ නිසා පළමුවන හෝ දෙවන පියවරේදී මෙම තත්ත්වය වරහන් ඇතුලේ ඔටෝ පයිලට් ඇතිවේ. ඉන්පසු කයේ බර අඩුවීමක් තේරේ. ඒ සමගම ඇවිදින වේගය ඉතා වැඩිවේ. ඇවිදීම අවසානයේ හතියක් වෙහෙසක් නොදැනේ. සැහැල්ලු ගතිය තේරේ. පරයංක භාවනාව. වර්තමානයේදී භාවනාව පටන්ගෙන හුස්ම රැල්ල දෙස බලා සිටින විට හුස්ම රැලි පහක් පමණ ගත වන විට හුස්ම රැල්ල නොපෙනී යයි. භාවනාව පටන්ගෙන විනාඩි 5කට පමණ පසු චලනයක් දැසට පෙනෙන්නට පටන් ගනී. ඉන්පසු මගේ පාලනයකින් තොරව දැනීම් නැති තැනකට යන බව දන්නා බැවින් පැයකට වඩා වැඩි නොදන්නා කාලයක් ගත කරමි. නැවත ආපසු දැනීම ඇතිවන්නේ බොහෝ විට ශබ්දයක් නිසාය. නොදන්නා ස්ථානයට යාමට පෙර එය සිදුවන බවට ලකුණු හඳුනාගෙන ඇති අතර නැවත දැනීම ආ විට ශබ්දයකට සතිමත් වේ. මෙය දිනපතා සිදුවේ. මෙලෙස නොදන්නා කාලය තුල ආයතන හයම වැඩ නොකරන බව ප්‍රත්‍යක්ෂයේ. මම තේරුම්ගෙන ඇත්තේ ඒවා අක්‍රීය තත්වයට පත් වී ඇති බවය. ගරු ස්වාමීන් වහන්ස, මේ පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් හා පැහැදිලි කිරීම ගෞරවයෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
දැන් පරියංක භාවනා විස්තර කිව්වොත් තමයි දන්නවා දැන් තව චුට්ටකින් මොනවාකට නොදැන තැනට යනවා කියලා. ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. අන්නේ සම්මාදිට්ඨියෙන් භාවනා කරනවා නම් ඉතින් ඊට පස්සේ වෙලාවක් එනවා දන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ සද්දෙකට ඇහැරෙනවා. සද්දෙ දන්නවා. හැබැයි මෙයාට තේරෙනවා හොඳටම ඒ නොදන්න බවත් දන්න බව. නොදැනීමක් තියෙනවායි කියනවා. ඉස්සර වගේ ඒකට බයක් සබකෝලෙකුත් නැහැ. මේ නොදන්නා බව දැනීම නිවන කියලා මම හිතාගන්නවා. ඒක නිසා මේක එන්න අරින්න ඕනේ ගෙදෙට්ට නිතරම අමුත් එක් විදියට. ඇවිල්ලා ඒක තුල සියලුම අනිකොත් සලායතන නිරුද්ධ වෙලා තියෙනවා. ඒකක්වත් වැඩ කරන්නේ නැහැ. මේ කෙනෙකුට හිතෙන්නේ ඒ ඔක්කොම ඇහ කන වෙලා, කන බීරි වෙලා, නාසය ගන්ධ රස මුතය නැති වෙලා, කල්පනාව නැති වෙලා, ඇඟේ හයිය නැතිලා වගේ. ඉතින් ඉඳලා උගල දිනේ කෙවිනුවට සයිකියාට්‍රික් ප්‍රශ්න ඇති කරගෙන දොස්තරලා හොයන්න යනවා. සයිකියාට්‍රිස්ලා හොයනවා. ඇයි මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ යට්ටිය ආය අර පෑදි දිහට බොරදී එක් කරගන්න. භාවනාවේ සම්මාදිට්ඨිය දන්න එකනා ටිකෙන් 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 ටික නොදන්නා බව දැනීම කියන මේ දැන් ඇති වෙලා තියෙන පුංචි අංකුරය මුතුට වැඩෙන්න ගන්නවා. ඒකට යන්නෙම ඒ නොදන්නාකමට සූදානම් ශරීරය කෑදරකමින් ආදරේ නෙවෙයි පෙරේතකමින් නෙවෙයි ඒක මානව මනසේ විතරක්ම තියෙන වෙන කිසිම සතෙකුට නැති අර මූලිකව දක්ෂකම් ඇති කරගත්ත කෙනාට විතරක් දකින්න පුළුවන් සුවිශේෂී අවස්ථාවක් මනසේ හිස් භාවයේ හෝ නැති භාවයේ දකින්න ඒ කවුරු දැක්කත් වැඩකුත් නැහැ තමන්ම දකින්න ඕනේ ඒක සඳහා අවශ්‍ය වෙන්නේ පෙර සූදානම් පමණයි. එහෙම නැත්නම් ඒ සම්මා දිට්ඨිය පමණයි. ඉතින් ඒකට හොඳටම ගැළපෙන බවක් නැත්නම් තීරණ බවක් වර්තාවේ සඳහන් වෙලා තියෙනවා. මම හිතනවා මම කියන දේ අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා උත්සාහ කරලා බලන්න. නැත්නම් ඔය කොම දිගට කරමින් ඒ සලායතනවල ඉන්ද්‍රිය ධර්මවල නිරුද්ධ වීම తాවකාලික වශයෙන් මේ දකින්න දේ පුළුවන් තරම් ෆැමිලියරයිස් කරනවා. ඒ කියන්නේ වශී කර ගන්න බලන්න, සිද්ධි කර ගන්න බලන්න, ඒ කාලය තුළ 100%ක්ම කෙලෙස් නැහැ. ඒ නිසා ඒක தත්ත්‍ය ආපුවාම ඒක දැනගෙන හිටියේ නැත්නම් ඒක කෙලෙසයක්. දැනගෙන හිටියොත් ඒ තමයි අපේ තියෙන ස්මාර්ට්නස් එක, අපේ දක්ෂකම. ඊටත් වැඩිය දක්ෂකමක් තියෙන්න ඕනේ ඒක තව කාට හරි කියලා දෙන්න. මොකද ලෝකයා ඉන්නේ ඒක දන්නේ නැත් තැනකනේ. ඉතින් මේ රචනා ශිල්පේ හොඳයි, උත්සාහ කරලා බලන්න කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා මට ලැබිලා දෙන වාර්තා නම් එපමණයි.
එහෙමයි බලන්න. එහෙමනම් ස්වභාවික ආචාරි ප්‍රශ්නයක් තියෙනවා. වාචික ඉදිරිපත් කරනද අතුසල ලොකු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන් චුට්ටි වෙලාවක් තියෙන නිසා. හොඳමයි. එහෙමනම් ප්‍රශ්න ස්වභාවයෙන් නැති නිසා අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වන්දනා කිරීමට අප වෙනුවෙන් කමඨාන් සුද්ධ කිරීමට සාදු
සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
ප්‍රපත්විතා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්ති
සෝපත්විත්තා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සෝපත්විත්තා
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
අපිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං
සාදු සාදු සාදු
සෝපත්ත්වා සෝපත්ත්වා අපේ නම් මේ සමු ගන්නවා.
නිර්වාණ සරණයි ස්වාමීන් වහන්ස.
නිර්වාණ සරණයි.
නිර්වාණ සරණයි.
හරි නිරෝෂ අපි එහෙනම් පටන් ගමු.
නිර්වාණ සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ දෙවන භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මිච්ඡා මනං පනිදාය මිච්ඡා වාචං ච බාසිය මිච්ඡා කම්මානි කତ୍වාන කායේන ඉද පුද්ගලෝ අපස්සුතා පුඤ්ඤකරෝ අපස්මින් ඉද ජීවිතේ කායස්ස භේදා දුප්පඤ්ඤෝ නිරයං සෝපපජ්ජති තී.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ මනුස්ස ජීවිතේ ගත කරනකොට සමහර වෙලාවට අපිට ගොඩක් දුරට මොකද්දෝ කර්ම ශක්තියකට අහු වෙලා යනවා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. අපිට එච්චර පාලනයක් නැහැ මේ වෙන සිදුවීම්, අපිට එච්චර පාලනයක් නැහැ මේ මගේ ප්‍රතික්‍රියා, ওই විදියට හැඟීමක් ගොඩදෙනෙට මතුවෙන්න පුළුවන්. නමුත් මේ හැඟීම එච්චරම නිවැරදි නෑ. මොකද එහෙම මට පාලනයක් නැහැ කිව්වොත්, මේක මගේ පාලනයෙන් තොරයි කිව්වොත්, එතකොට එහෙනම් නිවනක් පිළිබඳ කතා කරන්නත් අපිට ඉඩකඩක් නැති වෙනවා. ඒ කියන්නේ එහෙම චොයිස් එකක් නැත්තම් මේ ජීවිතේ අන්න මොකද වෙන්නේ? එහෙනම් ඉතින් කර්මයට ඉඩ දීලා බලාගෙන ඉඳීමක් තමයි ගොඩක් දුරට තියෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දහමේ මේ ඉදිරිපත් කරන අදහස තුළ තියෙනවා ඇත්තටම කර්මයට ලොකු බරක් දීලා තියෙනවා. මේ කර්ම ශක්තිය වැඩ කරනවා, ඒකට ඇදිලා යනවා, ඒක ප්‍රබල වෙනවා. ඒක හරි, ඒක හැබෑව. නමුත් අන්න ඒ අතරේම අපිට මනුස්සයාට යම් කිසි විදියක තිරණ ගැනීමේ ශක්තියක්, මේ විදිහට මේ දේ වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙන බව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එන්නේ ඒ ඉඩකඩේ හැකියාව තුළ තමයි අර විදිහට නිවනක් සඳහා ඉඩක්, ප්‍රතිපදාවක් සඳහා ඉඩක් විවර වෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න වෙන්නේ අන්නේ ඉතින් උපන්නාට මේ ලොව වැළෙනවා විනා කියලා නේද? අර ඒ ගමනත් එක්ක යන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ කර්මයට ඉඩ දීලා බලාගෙන තමයි සිද්ධ වෙන්නේ. ඒ තම තමන්ගෙන් එන නැඹුරු ආවේග වලට ඔහේ ගමන් කරන්න ඉඩ දීලා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. අර විදියට ප්‍රතිපදාවක්, සීල සමාධි ප්‍රඥා විදියට ප්‍රතිපදාවක්, ඒ විදිහ දෙයක් සඳහා ඉඩක් නැහැ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ ප්‍රබලතාවය, කර්මයේ බලගත් ස්වභාවය නැවත නැවත මතක් කරන ගමන් ඊට අමතර ශක්තියක්, හැකියාවක් මනුස්සයාට තියෙන බව අපිට සනාථ කරන්න උත්සාහ ගන්නවා. එන්නේ ඒ විදිහේ අදහසක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන දේ. එතකොට බුදුරජාණන් වහන්සේ එතන සඳහන් කරන්නේ මේ කෙටි දේශනාවට ආරම්භය අරගන්නේ කොහොමද කියලා කිව්වොත් අන්න කියනවා, මහණෙනි, මේ කාය දුස්චරිතයෙන් ඉන්න, වචි දුස්චරිතයෙන් ඉන්න, මනෝ දුස්චරිතයෙන් ඉන්න මේ ආර්යයන්ට නිග්‍රහ කරන මේ විපරීත දෘෂ්ටි ඇති සත්වයෝ අන්න මේ අපායේ ගිහිල්ලා නිරයේ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. මොක තමයි ওই දේශනාවට ආරම්භක පාඩේ විදියට ඉදිරිපත් කරන්නේ. මේ විදියට කයෙන්, වචනෙන්, මනසෙන් දුෂ්චරිත ඇති ආර්යයන්ට නිග්‍රහ කරන මේ මහාන බඹුණුන්ට, එහෙම නැත්නම් මේ ආර්යයන් වහන්සේලාට නිග්‍රහ කරන, ඒ වගේම අර විදිහේ විපරීත දෘෂ්ටි නැති මෙම් පුද්ගලයෝ ඉන්නවද, අන්න ඒ සත්වයෝ ඉන්නවද මම දකිනවා ඔවුන් ගිහිල්ලා නිරයේ උපදින බව. ඊළඟට එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා මේක මේ මමම දැකපු දෙයක්, මේක මේ මමම දැක දැනගත්ත දෙයක්. එහෙම නැතු මේ කාගෙන්වත් දැනගෙන කියනවා නෙමෙයි, මේ තමන්ගේම ඥානයෙන් දැන දැකගත්ත දේ ගැන තමයි මේ කියන්නේ. අර විදියට මේ විවිධ කාය, වචී, මනෝ දුෂ්චරිත, ඒ වගේ අර විදියට ආර්යයන්ට උපවාද කරන, නිග්‍රහ කරන, එහෙම නැත්නම් මේ විපරීත දෘෂ්ටි නැති මේ විදිහේ සත්වයෝ අන්න ගිහිල්ලා නිරයේ උපත්තිය ලබනවා කියලා මෙන්න මේ විදිහට සඳහන් කළා. මේ කියපු අදහස තව ටිකක් අර ගාථා කීපයකින් ඉදිරිපත් කරනවා. මේක තමයි අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්තේ. එතන කියන්නේ මොකද්ද? මිච්ඡා මනං පනිදාය, මිච්ඡා වාචංච භාසිය, මිච්ඡා කම්මානි කත්වාන, කායේන ඉද පුද්ගලෝ අපස්සුතා පුඤ්ඤකරෝ අපස්මින් ඉද ජීවිතේ කායස්ස බෙහෙදා දුප්පඤ්ඤෝ නිරයං සෝප පජ්ජති ඉති. ඔන්නම තමයි සඳහන් කරන්නේ මිච්ඡා මනං පනිදාය, මිච්ඡා වාචංච භාසිත, මිච්ඡා කම්මානි කත්වාන. අන්න මේ හිත වරදවා පිහිටවා ගත්තද, වචනෙන් වැරදි වචන බින්දද, කයෙන් වැරදි ක්‍රියා කරාද, මෙන්න මේ විදිහේ දේවල් රැස් කරන, මේ විදිහේ දේවල් සිද්ධ කරන මෙන්න මේ පුද්ගලයා අන්න මොකද වෙන්නේ? අපස්සුතා පුඤ්ඤකරෝ. මේ කියන්නේ අපස්සුතා අපුඤ්ඤකරෝ, අල්ප වශයෙන් පින් කරනවා නැත්නම් පව් කරනවා වැඩිපුර. අනිත් පැත්තෙන් අපස්සුතා, මේ දහම අහලා තියෙනවා, එහෙම නැත්නම් දැනුම් තේරුම් තියෙනවා අඩුයි. මේ වචන දෙක එකට දාලා කියන්නේ අල්ප වශයෙන් ඇසුපිරු ඇති තැන් තියෙනවා, ඊළඟට වැඩිපුර පව් තමයි සිද්ධ කරන්නේ. අපස්මින් ඉද ජීවිතේ, මේ ස්වල්ප වූ ජීවිතේ, කියන්නේ මේ ජීවිත කාලය බොහොම කෙටි ජීවිත කාලයක්. ඒ විදිහේ අපස්මින් ඉඳ ජීවිතේ, මේ ස්වල්ප වූ ජීවිතේ මෙන්න මේ විදිහට හැසිරිලා, අර විදිහට කයෙන් වැරදි වචන කරනවා, කයෙන් වැරදි දේවල් කරනවා, මනස වරදවා පිහිටවාගෙන තියෙනවා, වැරදි වචන බිඳෙනවා, ඊට අමතරව මිච්ඡා කම්මානි කත්වාන යම් යම් දේවල් කරනවාද කර්මාන්ත, ඒ වගේ දේවලුත් මිච්ඡා විදියට වැරදි විදියට පිහිටවාගත දේවල් කරනවා. අන්න ඒ විදිහේ පුද්ගලයෙක් මොකද්ද වෙන්නේ? මේ කායස බේදා දුප්පඤ්ඤෝ නිරයං සෝපජ්ජතිති. මෙන්න මේ කය බිඳීමෙන් අනතුරුව මේ දුප්පඤ්ඤෝ, මේ ප්‍රඥාව අඩු මේ තැනැත්තා නිරයේ උපදිනවා. අන්න ඒ අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ගෙනහැර දක්වන්නේ. එතකොට දැන් මේ සූත්‍ර දේශනා කිහිපයකම අපි අර කලිනුත් මේ කය මන කාය වචී මනෝ මේ විදියට මේ වරදවා පිහිටීම ගැන ඔය විදියට කතා කරා. එතන මෙතනත් බුදුරජාණන් වහන්සේ මේ කරුණම අරගෙන තව ටිකක් පැහැදිලි කිරීමක් ප්‍රකාශ කිරීමක් තමයි සඳහන් කරන්නේ. දැන් සාමාන්‍ය කයින් වචනෙන් මනසෙන් මේ විදිහේ වැරදි පිහිටුවා ගැනීමක්, ආර්යයන්ට උපවාද කිරීමක්, අර විදිහට විපරීත දෘෂ්ටි, ඔන්න ඔය ටික තමයි ප්‍රකාශ කරන්නේ මේ කරුණු විදිහට. ඒවා තමයි අර විදිහට ගාථාවක් ලෙස ඉදිරිපත් වෙන්නේ. එතකොට කයින් වචනෙන් මනසෙන් වර්ධවා පිහිටවා ගැනීම කියන එක අපි දන්නවා, හඳුනනවා, ඒ ටික අහලා තියෙනවා. ඊළඟට මෙතන මේ කියනවා ආර්ය ආර්ය උපවාදයක් ගැන. ආර්යන්ට මේ විදිහට උපවාද කරා වූ ඔන්න ඔය කියන දේ ඇත්තටම ගොඩ දෙනෙක් සමහර වෙලාවට නිකන් අනවශ්‍ය සැක සංකා හදාගන්නත් හේතු වෙනවා. මම පහුගිය දවසක කෙනෙක් අහනවා, මම බස් එකේ වාඩි වෙලා ඉනකොට එහා පැත්තේ සීට් එකේ හාමුදුරු කෙනෙක් ඉඳියයි, ඒ හාමුදුරු එක කතා කරන් ගිහිල්ලා ඒ කියපු ටිකේ හැටියට මට හොඳටම ආවේගයක් ආවයි. ඉතින් අවවාදයට ගිහිල්ලා අන්තිමට බොහොම මේ සෑහෙන වාද විවාදයකට පස්සේ තමයි මම බස් එකෙන් බැහැලා ආවේ කියලා සඳහන් කරනවා. ඉතින් අහනවා, මේ මට ආර්ය උපවාදයක්වත් සිද්ධ වුණාද දන්නේ නේද කියලා ඔන්න විදිහේ කල්පනා කරනවා. එතකොට මේ ඉතින් මේ වගේ දේවල් සැක සංකා හදාගන්න පාවිච්චි කරන වෙනුවට මේ වගේ දේවල් ඇති බව දැනගෙන ඒකෙන් නිදහස් වෙලා යන ක්‍රමවේදයක් උපක්‍රමයක් තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඉතින් කාත් එක බැනගත්තත් ආරි උපවාද වෙනවා කුවත්, ඉතින් එතකොට මුකුත් කරන්න වෙන්නේ නැහැ නේ. මේක නිසා සාමාන්‍ය මේකෙදී අයිති වෙන්නේ අර මාර්ගස්ත බලස්ත පුද්ගලයෝ. ඒක තමයි සාමාන්‍ය සඳහන් කරන්නේ මේ විදිහට මේ දහම යම් පමණකට සාක්ෂාත් කරපු කට්ටිය. ඉතින් ඒ වගේ කෙනෙක් සාමාන්‍ය මිනිස්සෙක්ව අවුස්සන ස්වභාවයක් ඒ වගේ කෙනෙක් තුළ තියෙද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. අර විදිය වාද විවාද වලට යාවිද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් කෙසේ නමුත් අන්න ඒ විදිහේ කෙනෙක්ට නිග්‍රහ කිරීමක්, අපවාද කිරීමක් තමයි ඕකෙදී සඳහන් වෙන්නේ. දැන් ඔය වගේ කතා එහෙම අහන්න ලැබෙනවා. ඉතින් මේ පොඩි පොඩි සිදුවීම් සමහර වෙලාවට අර පසේබුදු කෙනෙක් ඒ අම්ම අවධියකදී දිරච්ච සිවුරක් පොරෝගෙන මේ පිණ්ඩපාතේ වඩිනවා ගමට. එතට යම් කිසි සිටුකොලයක ධනවතෙක් විදිහට ඉන්න තැනැත්තෙක් අන්න මේ තමුන්ගේ ඉස්සරහට හම්බුණ මේ තාපසයා එහෙම නැත්නම් මේ මහානා දැකලා අන්න මොකද කරන්නේ, යම් කිසි විදියක නිකන් නිග්‍රහ කරන වචනයක් කියනවා. මේ කුෂ්ඨ රෝගියෙක් වගේ මේ ඉස්සරහට හම්බ වෙනවා කියලා මොකක් හරි කියලා අර අප්‍රසාදේ පල කරන්න කියලා පහරක් ගහලා යනවා. එච්චරයි සිදුවීම. ඉතින් අන්න මොකද වෙන්නේ, ආත්ම ගණනාවක් අර කුෂ්ඨ රෝගියෙක් වෙලා මේ විදිහේ උප්පත්තියක් ලබන්න ඒක හේතු වෙනවා. එහෙම නැත්නම් තව සිදුවීමක් ඔය මතක හිටපු එකක් බොමලු මන්සලේ ඒ මලු අතු ගානවා. අතුගානවා. අතුගාගෙන යනකොට ඔන්න කාගේදෝ කෙල පහරක් ගහලා තියෙනවා. සෙම සොටු කෙල පහරක් තියෙනවා. ඉතින් ඔක දැක්කහම මොන වේසියක්ද මේ මෙතන කෙල ගහලා තියෙන්නේ කියලා මේ අර අතුගාන මිනිස්සයා අරකට බැනගෙන ඉතින් තමුන්ගේ වැඩේ කරගෙන යනවා. ඉතින් බලනකොට මේ රහත් මෙහෙණින් වහන්සේ නමක් තමයි මේ කෙල දාලා තියෙන්නේ. ඉතින් අන්න උපදින උපදින ආත්මයක් පාසා අර කී විදියටම වේසියක් වෙලා උප්පත්තිය ලැබනවා කියලා ඔය සඳහන් වෙන ඔය ත්‍රිපිටකයේ තියෙන තොරතුරු තමයි. ඉතින් ඔය අන්තිම ආත්මෙත් මේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන ආත්මෙත් අන්න ඒ විදිහේම උප්පත්තියක් තමයි ලබන්න හේතු වෙන්නේ. ඉතින් බරපතල පාප කර්ම භවණක් හැබෑව. ඒවා නිකන් අහු වෙන්න තියෙන ඉඩ කඩත් බොහොම නිකන් සූක්ෂමයි. නිකන් අඳුරන්න බෑනේ මේක. මේ අනතුර දකින්න අමාරු අනතුරක්. එතකොට එක්තරා විදියකට මේ ලෝකයේ ආර්යයන් පහළ වෙනකොට එක පැත්තකින් මේ ඉඩකඩක් අවස්ථාවක් වගේම අනිත් පැත්තෙන් 아무තු විදිහේ අනතුරකුත් පහළ වෙන්න පුළුවනි. එක පැත්තකින් අර විදියට තමුන්ගේ සංසාර ගමන නිවන් සාක්ෂාත් කරගෙන මේ ප්‍රශ්නේ මේ දුක නිවා ගන්න ඉඩක් ලැබෙනවා වගේම අනිත් පැත්තෙන් අපායවලල හොඳම තට්ටු වලට ය아가න්නත් ඔපචුනිටි එකක් ලැබෙනවා. බුදුරෙක් ඒ විදිහේ ආර්යයන් වහන්සේලා පහළ වුණු ලෝකෙක. ඉතින් එන්නේ විදිහේ මොකද්දෝ ධර්මතාවයක් මේ ධහම තුල තියෙනවා. කෙසේ නමුත් මේ වගේ දේවල් ඇති බව දැනගනිමින් අපි මේදී සැකසංකා දියුණු කිරීම නෙමේ ඇත්තටම කළ යුත්තේ. ඒ වෙනුවට යනතුර දැනගෙන ඒකෙන් මිදෙන උපක්‍රමයක් දැනගෙන කටයුතු කරනවා. අපි හිතමු මොනවා හරි දෙයක් වෙලා තියෙනවා කියලා. එහෙම ඒ වෙලා තියෙනකොට අපි හිතමු අර තමුන් වන්දනා කරන වෙලාවක ඒ වගේ වෙලාවක මේ විදියට මේ කයෙන් මනසින් වචනෙන් මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ යම් වරදක් වෙලා තියෙනවා නම් ඒකට සමාව මට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා නේ. ඉතින් ඊට පස්සේ අපි හිතමු අර විදිහට යම් සිදුවීමක් තියෙනවා නම් ඒ හාමුදුරුවෝ ඒ පුද්ගලයාම නැතත් වෙන කෙනෙක් ගාවට හරි ගිහිල්ලා නැත්නම් බෝධියක් බුදු පිළිමයක් ගාවට හරි ගිහිල්ලා මේ සිදුවීම මට වද දෙනවා, මේ සිදුවීමට මට යම් කිසි විදියක අන්න නේද සමාවක් ලැබේවා කියලා එන්නේ විදියට කමා කර ගැනීමම ප්‍රමාණවත්. මොකද හේතුව ඒ විදිහ දෙයක් කරලා තියෙනවා නම් අන්න ඒ ආර්යයන් ඒක ඒ සමාව නොදීන්නේ නැහැ නේ වගේ කෙනෙක්. එතකොට ඒක නිසා අන්න ඒ ඉඩකඩ ප්‍රමාණවත්. ඒකෙන් කියන්න බෑ ඉතින් කර්මය අහෝසි වෙනවා කියලා. කෙසේ නමුත් අන්න තමුන්ගේ හිතේ සැක සංකාව දුරු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒක එක දෙයක්. ඊට පස්සේ අනිත් පැත්තෙන් මේ කියනවා මේ විපරීත දෘෂ්ටීන් ගැන. ඒකත් ඉතින් අමාරු වැඩක් තමයි. ඒකත් අමාරු වැඩක්. ඔය දෘෂ්ටි වලට වැදගත් කට්ටියව හරි අමාරුයි වෙනස් කරන්න. එයා ඒකෙම තමයි ඉන්නේ. මොන දේ කරත් කොයි විදියට කතන්දරේ ගොතාගෙන ආවත් එතෙන්ට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. අර මැක්කගේ කතාව වගේ තමයි නේද? මැක්කගේ කතාව වගේ තමයි. මේ කොහෙන් පණ ගත්තත් අන්තිමට මැක්කෙක්ගෙන් නතර වෙනවා. පහුගිය දවසත් මිනිස්සෙක් හම්බුණා. මේ හොඳ මිනිස්සයා. මේ අවුරුදු ගානක් තිස්සේ අපිත් එක්ක ඔය ධන අඳුරන වැඩ කටයුතු කරන උදව් කරනවා. ඉතින් මේ ඒ වගේ කෙනෙක්. නමුත් අර මොකද්දෝ එකක් ඔලුවට දාගෙන ඉතින් මේ දික්ටිගතයි. ඉතින් හදන්න බෑ, කඩන්න බෑ. මෙච්චරට අමාරුයි. නිකන් ආවේශ වෙලාගේ තමයි ඒක ගැන කතා කරන්න ගියාම කතා කරන්නේ. මේ ධර්මයේ මේ 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 පුහුණු වෙන්න ගිහිල්ලා මේ ධර්මයේ තුලින් නැත්තම් බේතෙන් හැදිච්ච ලෙඩ මේවා. ඒකයි හොඳම කාරණේ. ඉතින් අවිල්ල කියනවා මේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රස්ස තුනක් තියෙනවා. ප්‍රස්ස තුනක්. ප්‍රස්ස තුනක් තියෙනවා. මේ ප්‍රස්ස තුන ඉසඳ ගන්න තමයි මම ආවේ. ආවේ හොඳ වෙලාවට ලොකු හාමුදුරුවෝ ඔයාගෙන අවිල්ලා තියෙන්නේ ඈ මේ මේ ලොකු ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන අදහසින් තමයි. දැන් මං කෝ ඉතින් නෑනේ ලොකු හාමුදුරුවෝ මේ දවස්වල මේ අනුරාධපුරේ ඉන්නේ. අනුරාධපුරේට ගිහිල්ලා හම්බ වෙන්න කියලා. ඊට පස්සේ ආ ඒක තමයි කියලා අනුරාධපුරේට ගිහිල්ලා හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් ඔහොම කියනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට කියලා අර පොඩි වැඩක් කරගන්න එක තමයි කරන්න පුළුවන් එකම වැඩේ. මං කෝ අනුරාධපුරේ යන්න කලින් මේ පොඩි අපේ මේ කැඩිච්ච කරත දෙකක් තියෙනවා ඒ දෙක හදලා දීලා යන්නේ කියලා. ඊට පස්සේ බෑ ස්වාමීන් වහන්සේ මට මේ වැඩක් තියෙනවා කියලා. ඊට පස්සේ ආපහු කොහොම හරි ඇවිල්ලා දවස් දෙකක් ඉඳලා කරත දෙකත් හදල දීල ගියා. ඉතින් ඊට එහා මොනවද කියන්න පුළුවන්? දැස කියන ලොකු ස්වාමීන් වහන්සේ හොයාගෙන යනවා, මං ගිහිල්ලා අර යන්නේ නිකන් බාහිය දාරුචීර යනවා වගේ තමයි, බුදුහාමුදුරුව හොයාගෙන ගියා වගේ තමයි මම යන්නේ කියලා. ඉතින් මං කිව්වා, ඔව් බුදුහාමුදුරුවන්ටත් හෙල්ලෙන්න දුන්නේ නැනේ බාහිය දාරුචීර, ඒ හම්බුණ තැනම ඒ උත්තරේ දීලා මිසක් යන්න දුන්නේ නැනේ, මහත්තයත් ඒ විදිහටම කරන්න කියලා. ඔව් ඒ විදිහටම මං කරනවා කියලා ඉතින් ගියා. සාකච්ඡා කරන්න මේ ප්‍රශ්න තුනක් තියෙනවා ඉතුරු වෙලා කියලා ආවේශ වෙලා වගේ ඒක ගැන කතා කරන්න කියන ස්වාමීන් වහන්ස, මම මේ වැඳලා තමයි පටන් ගන්න. හැබැයි ප්‍රශ්න සාකච්ඡා කරන්න ගියාම වාදෙට ගියාම අපි දෙන්න අතර වෙනසක් නැහැ ස්වාමීන් වහන්ස. ඈ අපි දෙන්නම එතකොට සම. ඈ එහෙම තමයි වාදේ කියලා ඔන්න ඔය විදිහට මොකද්දෝ විශ්වාසක්. මං කෝ ඉතින් මහත්තයා අන්තිමට බලනකොට ප්‍රශ්න තුනක් ඉතුරු වෙලානේ. ඔක්කොම වැඩේ ඉවරයිලු. හැබැයි ප්‍රශ්න තුනක් ඉතුරු වෙලා. මේ තමයි වැඩේ. ඉතින් ඔන්න ඔය වගේ දික්ටිගත වෙන්න පුළුවන් මේ ප්‍රතිපදාව මේ බේත හරහා. ඉතින් මොකද කරන්නේ, බේතුන් බේතෙන් හැදුන ලෙඩ. එතකොට භාග්‍යතුන් වහන්සේ බුදු කෙනෙක්ම සමහර විට ඕන වෙනවා මේ වගේ දික්ටි ගත කට්ටියව නිවැරදි කරවන්න, කඩන්න. අර සාමාන්‍ය අර මොකද්ද, අර බ්‍රහ්මජාල සූත්‍රේ කියවපු කෙනෙක් දන්නවා ඇති, ඒකේ මැද හරිය තියෙනව නම් තේරෙන්නේ නෑ එච්චර. ඒක වෙනම කතාවක්. අර මූල පටන් ගන්න තැන ඒ පදනම් වෙන සිදුවීම කියවලා බැලුවොත්, ඒ සිදුවීම තියෙන්නේ මේ යම් කිසි කෙනෙක් බුදුන්ගේ දොස් කියනවා, තව කෙනෙක් බුදුන්ගේ ගුණ කියනවා. එතකොට මේ අහගෙන ඉඳලා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියනවා, බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ මේ කෙනෙක් ගුණ කියනවා ඔබ වහන්සේගේ, මේ කෙනෙක් දොස් කියනවා ඔබ වහන්සේගේ කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. එතකොට අනෝ මහණෙනි, උඹ ඒ ගුණ දොස් කියනකොට, ගුණ කියනකොට උඹලගේ හිතේ මනාපයක් ඇති වුණාද? දොස් කියනකොට උඹලගේ හිතේ අමනාපයක් ඇති වුණාද? අන්න එහෙමනම් උඹලත් මේකට අහු වෙලානේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. මේ මිනිස්සු මේ මගේ ගුණ කියලා මොනවද ප්‍රකාශ කරන්නේ? මේ සිල් රකින්න කියනවා භාග්‍යතුන් වහන්සේ. මේ විදිහේ ප්‍රතිපදාවක් අපිට පෙන්වලා දෙනවා භාග්‍යතුන් වහන්සේ කියලා, මෙන්න මේ පාපයෙන් වැළකීලා ඉන්නවා භාග්‍යතුන් වහන්සේ කියලා. ඕවා තමයි මගේ ගුණ විදිහට පෙන්වන්නේ. නමුත් මේවා ලාමක ගුණ, මේවා ගුණ විදිහට පෙන්වීම එක්තරා විදිහක මට කරන අගෞරවයක් වගේ. ඒක නෙමේ නිවැරදි ගුණේ මගේ, ඒක නෙමේ නිවැරදි හැකියාව මගේ. මෙන්න මේ බ්‍රහ්මජාලයෙන් මේ සත්තු මුදවන්න, මේ දික්ටි ජාලයෙන් මේ සත්තු මුදවන්න තමයි මම ඇවිල්ලා තියෙන්නේ. අන්න එහෙම කියලා තමයි ඔය බ්‍රහ්මජාල සූත්‍රයට අන්න එළඹීමක් හදාගන්නේ. හරි, ලොකු විස්තරයක්. බ්‍රහ්මජාල කැමති නම් බ්‍රහ්මජාල කිව හැකි, දිට්ටි ජාලයක් කැමති නම් දිට්ටි ජාලයක් කිව හැකි කියලා හරි ලස්සනට ඔය සූත්‍රේ ඉවර වෙන තැන ඔන්නඔහම කියනවා. මේ මේ සූත්‍රයට ඔන්නම් බ්‍රහ්මජාල කියලා ඔන්නම් බ්‍රහ්මජාල කිව හැකි, දිට්ටි ජාල කියලා ඔන්නම් දිට්ටි ජාල කිව හැකි කියලා ඔන්නම තව යම් යම් වචන දෙක තුනකින්, නම් දෙක තුනකින් කැමති එකකින් මේක හඳුන්වන්න කියලා අන්තිමට ප්‍රකාශ කරනවා. මොකද්ද මේ අන්න විපරීත දිට්ටි? මේ හොඳට මේ පුහුණුවට ප්‍රතිපදාවට බැසගත්ත කට්ටිය. හැබැයි ඒකයි හොඳම ජෝක් එක. මේ නොකර ඉන්න කට්ටියට මේවා කිසි නෑනේ ප්‍රශ්නයක්, මුකුත්ම නෑ ප්‍රශ්නයක්. අන්න මේ මේ පුහුණුවට බැසගත්තද, ප්‍රතිපදාවට බැසගත්තද, ඒක තුලින් එන ප්‍රශ්න, බේතෙන් හැදිච්ච ලෙඩ ගැන තමයි මේ කියන්නේ. එතකොට ওই විපරීත දිට්ටි වගේ දේවල් එන්නේ අන්න ඒ මතුවෙලා ආවට පස්සේ. අන්න මොකද වෙන්නේ, ඒක දැඩි ලෙස අල්ලගත්තාම ආයි කල්ප ගානකට ගොඩ යාමක් නැහැ. කල්ප ගානකට ගොඩ යාමක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ මොකද්දෝ එකක් තියෙනවා. දැන් පහුගිය දවසක කොළඹ ගියා වැඩසටහනකට, හොටෙල් පාසලක. මං හරි කැමැත්තෙන් තමයි ඒකට යන්නේ, හොටෙල් පාසලන්නේ. ඉතින් මේ ගියාම ඔන්න ඉන්න අතරේ පොඩ්ඩක් අර මේ ඔෆිස් එකේ ඒ ආචාර්ය මණ්ඩලයේ මහත් එක්ක ඇවිල්ලා, දැන් මේ මාත් එක්ක යාළු වෙලා, ස්වාමීන් වහන්සේ මේ බලන්නකෝ, මේ බලන්නකෝ මට හම්බුණානේ නියම පෝස්ට් එකක්, මේ බෞද්ධ ආගම ගැන කියන, බෞද්ධ දර්ශනය ගැන කියන නියම පෝස්ට් එකක් හම්බුණා මට ෆේස්බුක් එකකින්. මෙන්න බලන්න ස්වාමීන් වහන්සේ කියලා. ඒකේ තියෙන්නේ නිකන් අර මොකක්ද අර මේ 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 දේවල් මේ අනිත්‍යයි, මේ අපි ගොඩනගාගත්ත දේවල් අනිත්‍යයි, මේවා නෙමෙයි, මේ මේවා අතහැරලා මේ දවසක යන්න වෙනවා, මේ ආත්මෙන් ආත්මයට යන, මේ ජීවිතෙන් ජීවිතයට, භවෙන් භවයට යන මෙන්න මේ විදිහ ආත්මයක් සහිතව අපි සැරිසරනවා කියලා ඔන්න විදිහ අදහසක් තමයි ඒක තුල තියෙන්නේ. දැන් මෙයා කියනවා මේ තියෙන්නේ බලන්න මේ බෞද්ධ ආගම ගැනනේ මේ කියන්නේ කියලා. ඉතින් මොකද කරන්නේ? ඉතින් මේ මනුස්සයාට මුකුත් නොකියත් බෑ කියලත් බෑ. ඉතින් මං කිව්වා මහත්තයා ඕක සම්පූර්ණ මේ ඔය නන්ඩුවැලිටි කතාවන්නේ තියෙන්නේ, ඔය හින්දු දහමේ කතාවන්නේ තියෙන්නේ. මේ ඔහොම එකක් ඔය ආත්මෙන් ආද මේ ජීවිත භවයෙන් භවයට සැරිසරන ආත්මයක් ගැන මේ දහමේ සඳහන් නැහැනේ කියලා. ඉතින් සම්පූර්ණ නිකන් අංජ බජල් වෙලා ගියා, නලල රැලි කළා, කට ඇද්ද ගල්ලා බැලුවා මොකද්ද මේ උනේ කියලා. ඒක තමයි වැඩි අපිත් හිතනවා මේ විදිහ එකක් දැක්කම ෂා හරි සෝක් කියලා. නමුත් විපරීත දිටි, විපරීත දිටි එහෙම භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කිව්වොත් අර සාති භික්ෂුවද කොයිද ඇවිල්ලා කියන්නේ? සාති භික්ෂුවද මන් දන්නේ. කවුරු හරි භික්ෂුවක් ඇවිල්ලා කියනවා මේ විදියට නොසැලී නොකැඩී භවයෙන් භවයට සැරිසරන විඥානයක් ඇති බව භාග්‍යතුන් වහන්සේ කියනවා. එහෙම කිව්වහම ඊට පස්සේ අනිත් හාමුදුරු කියනවා නෑනේ ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ නෑනේ. කොහෙද මං අහලා තියෙනවනේ නෑ කියන්නේ කොහොමද, එහෙම කියන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් තව කතන්දරයක්. ඉතින් අන්තිමට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇවිල්ලා තමයි මේක විසඳලා දෙන්නේ, සාකච්ඡා කරලා ප්‍රශ්න කරලා. ඉතින් ඔන්න ඔය විදියට එක එක අදහස් ගන්න පුළුවන්. අපිත් හරි කැමති නිකන් මේ ආත්මයක් නේද, නිකන් ආත්මයක් ගැන කතා කරන්නේ. ආත්මයක් ගැන කතා කරන ඔය තියෙන්නේ අන්ත දෙකෙන් මිදිලා මැද අල්ලා ගැනීමක්, නන් ඩුවැලිටි. ඩුවැලිටි වලින් මිදිලා. හැබැයි මැද කියන්නේ ජීවාත්මය, මේක තමයි දෙවියන්, මේක තමයි බ්‍රහ්ම පදාර්ථය කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. ඒක අල්ලගත්තා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙකෙන් මිදිනවා, හැබැයි මැද ග්‍රහණය කරන්නේත් නැහැ. ඒක ස්ථිර විදියට ගන්නෙත් නැහැ. නමුත් අන්න ඒක ස්ථිර විදියට ගත්තා කියන්නේ ආපහු සංසාර ගැටේම තමයි. විපරීත දිට්ටි. ඒවා ඉතින් බුද්ධාගම විදියට පෙනී හිටිනවනේ. බුද්ධාගම විදියට අපිට දකින්න ලැබෙනවා. මේ ලංකාව තුල ඔය වගේ මතවාද බොහෝ බහුලයි. ඊට පස්සේ මොනවද ඔය නිගණ්ඨයොත් හරියට ඉන්නවා මේ රටේ. හෙළුව පෙනුන් නැති වුණාට නිගණ්ඨ මතවාද තියෙන කට්ටිය, ඈ නිගණ්ඨ අදහස් තියෙන කට්ටිය, ඒ වගේ කට්ටිය හරියට ඉන්නවා. නිගණ්ඨයන්ගේ අදහස් මොනවද කියලා පොඩ්ඩක් කියෝල බැලුවොත් අන්න හොයාගන්න පුළුවන් අපිත් ඒ වගේ අදහස් සහිතද කියලා. ඒගොල්ලෝ කර්මේ 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 කියගේ කර්ම ගෙවන්න ට්‍රයි කරන කට්ටිය, ඈ දුක් ගන්නවා කර්ම කර්මේ කර්මේ කියලා. බෞද්ධයාගේ කටේම තියෙන ඕකනේ මොනවා හරි වුණාම කර්මේ කර්මේ කිකී ඉන්නවා. හැබැයි ඒක නිකන් මම මේ කර්ම ගෙවල ඉවර කරන්න ඕගේ අදහසකින් තමයි ඉන්නේ යා. අර නිකන් පොඩි එක්ස්කියුස් එකකුත් ඒකේ තියෙනවනේ. හිත නිවන කතා කියලා කියන්නේ නිකන් නේද? මේක මේ කර්ම ගෙවිල්ල කොහොමද හිත හදා ගන්න වගේ කර්මේ කර්මේ කියනවා. එහෙම නැත්නම් අර විදිහට කර්ම ඔක්කොම ගෙවල ඉවර කරන්න ට්‍රයි කරනවා. ඕක තන්නේ කර නිගන්ට මතවාදයක්. එහෙම එකක් නෑ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ කර්ම ගෙවල ඉවර කරන කතාවක්. එහෙම එකක් කියන්නේ කර්මේශය කරන ප්‍රතිපදාවක් තමයි මේ පෙන්නලා දෙන ප්‍රතිපදාව. ඊට පස්සේ ඔය මස් මාංශ අල්ලගෙන දඟලන කට්ටිය ඉන්නේ, ඒ කට්ටියටත් තියෙන්නේ ඔය නිගන්ට ලෙඩ තමයි. අන්න අර සිංහසේනාපති සූත්‍රය කියවලා බලන්න පුළුවන්. ඒකේ සිංහසේනාපති බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් දෙනවා. නිගණ්ඨය නුවර පුරා හඬා වැළපෙනවා, අයියෝ සත්තු සිය දහස් ගණනක් මරලා මෙතන දාන දීලා සිංහසේනාපති මේ ශ්‍රමණ ගෞතමයන් සහ ගෝලයන්ට කියලා. අර හන්දිය පුරා අඬන්න යන එක තමයි කරන්නේ. නගරේ පුරා අඬන්න යන එක තමයි කරන්නේ. ඉතින් ඒ වගේ කට්ටියක් ඉන්නවනේ නේද? තමුන් නොකන එක වෙන ප්‍රශ්නයක්. ඒක ගැටලුවක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර අනිත් කට්ටිය කණේකට හඬා වැළපෙනවා. අනේ එතන තමයි අවුල තියෙන්නේ. හරියට නිකන් ඔය අද කාලේ ඉන්න ඔය උතුරු ඇමරිකාවේ වගේ ඉන්න වීගන්ස්ලා වගේ. මේගොල්ලොත් එහෙමනේ. මේගොල්ලොත් කියනවා මේ ලේපිපාසිත මිනිස්සු මුන්. මේ මස් මාළු කණේ උන් කියලා ඔහම තමයි පටන් ගන්න. එතකොට අපි නම් නෑනේ එහෙම. අපි වීගන්. අපි සාකභක්ෂික. අපි සතෙට හානි කරන්නේ නෑ. එතකොට අහන ඔයාගේ ඇවකාඩෝ හැදෙන්නේ කොහෙද කියලා ඔයා දන්නවද? ඈ ඒක ඔය මෙහෙට ආවේ කොහොමද කියලා දන්නවද කිය කිය දැන් ඔය අලුතෙන් තියෙන ඔය වැඩසටහන් වලට ගෙනාලා ඒ මිනිස්සුන්ව අනතුරට අපහසුතාවයට පත් කරන්න වෙන්නම වාද සහිත පිරිසක් ඉන්නවා. ඇයි මර්ධනය කරන්න බෑ නැතුව ඒ යන්නේ අමුතු රැල්ලකට. එතකොට ඒකට විරුද්ධව කතා කරනම වෙනම පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඒගොල්ලෝ පෙන්නල් දෙන්න උත්සාහ ගන්න ඔයාගේ ඔය ඇවකෝකාඩෝ හොම කෑවට ඕකෙත් ලේ. ඕකත් පරිසර දූෂණයට සත්තුන්ගේ විනාශය සඳහා හේතු වෙලා තියෙනවා කියලා අන්න දත්ත සහිතව පෙන්නුම් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් මේ අනවශ්‍ය කතන්දර. මොකක් හරි කාල කමන්නේ, ඌරු මාසට්ටියක් හරි කාල කමන්නේ, බඩ පිරුණානේ. එතනින් එහාට ප්‍රතිපදාවක් පුරා ගන්න පුළුවන්ද, වඩා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මෙතන අහන්න තියෙනවා. හැබැයි ඒක පැත්තක තියලා අර මාංශය ගැන කතා කර කර ඉන්නවා. මාංශය ගැන කතා කර කර ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු කතන්දර. දැන් පහුගිය දවසකත් අහනවා කෙනෙක් ඇවිල්ලා, ස්වාමීන් වහන්සේ මේ මස් මාංශ එහෙම පූජා කරලා අපිට නිකන් පාපයක් සිද්ධ වෙයිද දන්නේ නේද? එහෙම අහනවා. ඉතින් මං කියවා ඉතින් මාංශ කියන්නේ ප්‍රණීත භෝජන විදිහට තමයි හඳුන්වලා දෙන්නේ. අසනීප කෙනෙක්ට ඉල්ලගෙන කන්නත් පුළුවන් කියලා, ඉල්ලගෙන කන්නත් පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් තමුන්ගේ කැමැත්තක් ප්‍රණීත භෝජන යනුවෙන් කියන්නේ ශක්තිය වඩන, ඇඟට යම් පහසුවක් ලබා දෙන. ඉතින් ඒකින්ද මනාප දෙයක් පූජ කරන්න තම තමුන් කියලා තමයි කියන්න වෙන්නේ. ඕවා නැතුව ඉතින් එහාට නිකන් අනවශ්‍ය වාද විවාද. ඒ වගේම තව පහුගිය දවසක හම්බුණා, අපි ඒක නම් නිකන් හරි ලස්සනට රස කරන ප්‍රශ්නයක්. මොකද්ද? අන්න කැලේක මහා රූස්ස ගහක් කඩාන වැටෙනවා. හරි. එතකොට ඒ රූස්ස ගහ කඩාන වැටෙනකොට මේ සද්දේ අහන්න කෙනෙක් පැත්ත පලාතක ඉඳියේ නැත්තම් ඒ ගහ වැටෙන සද්දයක් නැගුවා වෙනවද? ඔන්න ඔය විදිහේ ඔය අර සෙන් ක්වාන්ස් කියලා කියන්නේ අන්න ඒ වගේ එකක් ඔය තියෙන්නේ. මේ මේ කැලේක ගහක් වැටෙනවා, සද්දහන්න කෙනෙක් නැහැ, සද්දයක් නැගුණා වෙනවද? ඉතින් ඕක හරි ඕජස තියෙන, ඕක සාකච්ඡා කරන්න පුළුවන් වැඩි. කියන්නේ අපිත් වැඩසටහන් වල ඔය වගේ ඔය සතිපාසල වැඩසටහන් වල එහෙම ඉතින් කතා කරලා සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අන්න පහුගිය දවසක දැක්කා සුසුකි රෝෂි, ඇමරිකාවට ඔය සෙන් ප්‍රැක්ටිස් එක අරගෙන ගියපු කට්ටිය තමයි. ඒ සෙන් හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ අහන ඔය හාමුදුරන්ගෙන්. ඒ හාමුදුරුවෝ ඒකට දෙන උත්තරේ තමයි ඒක වැදගත් නෑනේ, මේක වැදගත් නෑනේ කියලා එතනින් ඒ ප්‍රශ්නේ අහවර කරනවා. මට තේරුණා ඇත්තටම වැදගත් නෑනේ. ඕක කොයි විදිහේ තර්ක විතර්ක දැම්මත් අර ෆිලොසොෆිකලි ඉතින් හරි ඕජස තියෙනවා. හැබැයි වැදගත් නෑ. වැදගත් නෑ මොකද එකම දේ මේ වර්තමාන මොහොත ඉක්මෝල යාමක් විතරයි ඕකෙ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ සාකච්ඡා කිරීම තුළ අන්න වෙනස් විදියක අදහසක් නේද? අන්න දිට්ටි වලින් නිවැරදි කරන, දිට්ටි ලේන විදිහේ අදහසක් තමයි ඉදිරිපත් වෙන්නේ. වැදගත් නෑනේ ඕක. ඕක සාකච්ඡා කරා කියලා. මේ මේ ওই වගේ සැක සංකා සාකච්ඡා කරා කියලා වැදගත් නෑනේ. මේ මස් මාංශ පිළිබඳ තර්ක විතර්ක කරා වීගන්ද වෙජිටේරියන්ද කියලා වැදගත් නෑනේ, අදාළ නෑනේ කියලා ඔන්න ඔය විදිහට මේවා බැහැර කිරීම තමයි නියමම ක්‍රමවේදය. හැබැයි බැහැර කරාම හිතනවා මේ මාත් එක තරහට නැත්තම් මේ හාමුදුරන්ට තේරෙන්නේ නැතුවට මේ වගේ දේවල් දන්නේ නැතුවට කියලා. ඉතින් එහෙම හිතනවා කමක් නෑ, ඒක ඉතින් එක එක්කෙනාගේ අදහස්. නමුත් මෙන්න මේ දිට්ටි කාන්තාරයක අපි බැටලිලා ඉන්නවා. ඒ දිට්ටි වලට පැටලීම එක්තරා විදිහක ගොඩ ගන්න අමාරුයි, ඒක ලෙහන්න අමාරුයි. බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නෙම ඔය දිට්ටි निराකරණය කිරීමක්, දිට්ටි වලින් මේ සත්‍යය මුදා ගැනීමක්, ඒක තමයි නියම බුද්ධ කෘත්‍ය කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහේ දේවල් වලට අහුවෙලා අන්න මොකද වෙන්නේ? මරණයෙන් මත්තේ නරකේහි නිරයේහි උප්පත්තිය ලැබීමක් තමයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. වැරදි විදියට පිටවාගත් මනසක්, වැරදි වචන, වැරදි කර්මාන්ත, වැරදි කායික ක්‍රියා, මේවයි එකතුවක් විදිහට අන්න මොකද වෙන්නේ? මේ තැනත්තා මේ ස්වල්ප ජීවිතේ ගෙවලා නිරයේ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. ස්වල්ප ජීවිතය කියන එකත් හරි නිකන් හොඳ අර්ථයක් දනවනවා මේ ඉදිරිපත් වෙන තොරතුරු වලදී. දැන් අපිට හිතනවානේ මේක ස්වල්ප නෑ කියලා, ස්වල්ප නෑ කියලා හිතෙනවා. නමුත් අන්න අපිට කවුද එහෙම ගැරන්ටියක් දීලා තියෙන්නේ, සහතිකයක් දීලා තියෙන්නේ බොහෝ කාලයක් තියේවි කියලා? එහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ඔය තරුණ කෙනෙක් වුණත්, ඇගේ පතේ හොඳට ශක්තිය තියෙන කෙනෙක් වුණත්, අන්න එක ක්ෂණිකව ඇදගෙන වැටෙනවා දැකලා ඇති සමහර විට. ඉතින් පස්සේ කියනවා ස්ට්‍රෝක් එකක්, මෙහෙම නැත්තම් මොකද්ද ලංසලලේ කැටියක් ඉර වෙලා, නැත්තම් මේ මේ මොලේලේ කැටියක් ඉර වෙලා කියලා ওই විදියට එක එක විදියට කියන්න පුළුවන්. මේ කිව්වට මොකද, වැටිලානේ මැරිලානේ. එතකොට එහෙම සහතිකයක් තියනවාද මෙච්චර කාලයක්, බොහෝ දිග ජීවිත කාලයක් තියනවා කියලා? අල්ප වූ ජීවිතයක්, අල්ප වූ කාලයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒකේ අවිනිශ්චිත භාවයම තමයි අපිට මේ දහමක් දිහාවට හැරෙන්න කරන ආරාධනාව. අපිට කවුරු හරි ලියලා තියනවා නම් 100ක් ඉන්නවා 80ක් ඉන්නවා මචං කිසි දෙයකට බය වෙන්න එපා කියලා මාර්යා ලියලා අස්සම් කරලා දීලා තියනවා නම් අන්න අර අර හින්දු දහමේ විදිහට කරන්න පුළුවන්. හින්දු දහමේ කියන්නේ මොකද්ද? මුල් කාලේ ඉගෙන ගන්න, දෙවෙනි කාලේ සැප සම්පත් ලබන්න, තුන්වෙනි කාලේ අර විදිහට පාවුල් පන්සල් වෙලා ඒවත් ගොඩ නගා ගන්න, හතරවෙනි අවධියේදී පුළුවන් ගිහිල්ලා පැවිදිකම් කරන්න. ඔක තමයි ඔය හින්දු දහමේ කියන කතාව. අන්තිමට ඒ වගේ කට්ටිය ජීවිත කෙලවර කරන්නේ පැවිදිකම් කරලා කියලා වගේ අදහසකින් කියනවා, වර්ණනාවක් විදිහට. නමුත් හතර වෙනකන් ඉදියේ නැත්තම් සෑහෙන බොන්න ඕනේ ප්‍රශ්නයක්. ඒතකොට නේද, ඒක තමයි වැඩි. ඉතින් ඒක නිසා අන්න අර ඒ අල්ප වූ ජීවිතයක් කියන අදහස හොඳයි. දැන් සමහර කෙනෙක් ඉතින් ඒ අදහස ඔලුවට දාගත්ත පිරිසකුත් ඉන්නවා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා, මම මේ කාත් එක ගනුදෙනු කරත් මම මේ අවසාන ගනුදෙනුව විදිහට කල් ගෙවන්න උත්සාහ ගන්නවා. හැම වෙලේම මේක සාර්ථක නැහැ. සමහර වෙලාවට අවසාන එක කියලා අමතක වෙනවා. කෙසේ නමුත් මේ එහෙම try කරනවා මම. ඉතින් හොඳයිනේ try කිරීම. මේ මේ gedara මේ මහත්යා එක කතා කරනවා නම් මේ අවසාන කතා බහ වෙන්න පුළුවන්. වැඩට ගිහිල්ලා ආපහු gedara ඉද දන්නේ නැහැ. එහෙම නැත්නම් දරුවා ඉස්කෝලේ යනවා නම් දරුවාගේ අවසාන කතා බහ වෙන්න පුළුවන්. දැන් එහෙම මම මේ උත්සාහ කරනවා කියලා සඳහන්. ඉතින් හොඳයිනේ, උත්සාහයක් විදිහට හොඳයි. ඒක හොඳයි. මේ අන්තිම කතා බහ, මේ අන්තිම ගනුදෙනුව, මේ මම නිදිය ගන්න පහුවදාට ඇහැරෙයිද කියලා ෂුවරුත් නැහැ නේද? ඉතින් නිදියනකොට මම මේ පහුවදාට ඇහැරෙන එකක් නැහැ කියලා වගේ නිදියන්න පුළුවන් නම් මේ 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 අන්තිම මොහොත අයි නිින්දෙන් ඇහැරෙන එකක් නැහැ. එච්චර අවිනිශ්චිත භාවයක් මේ ජීවිතේ තියෙනවා. තෘතියනවා නම් අන්න අන්තිම මොහොතට සාදර වෙන්න පුළුවන් වේවි නේද අපිට? අර විදිහට අවසාන හමු වීම නම් ඒ හමු වීමට සාදර වෙන්න පුළුවන් වේවි අපිට. මීට වැඩි වෙනස් විදිහක මේ කතාබහ කරොත් හොඳයි කියලා. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඉතින් අර හැම වෙලේම එහෙම කරන්න පුළුවන් කියලා. කෙසේ නමුත් අන්න උත්සාහ කරනවා ඩොම ගානේ. මගේ ජීවිතේ ආපස්සට හැල්ල බැලුවාම ඒ විදිහේ මරණෙන් වෙන්වීම වගේ වනේ වෙන්න පුළුවන්. කෙසේ නමුත් නිකන් සමහර මතක තියෙනවා නිකන් මීට වැඩිය හොඳ විදිහකට මේ කිවර වුණා නම්, මීට වැඩිය හොඳ විදිහකට මේ යාළුකම ආවර වුණා නම්, මීට වැඩිය හොඳ විදිහකට මේ කසාදේ ආවර වුණා නම් කියලා අන්න ඒ විදිහේ අදහසක් පසු කාලීනව මතුවෙලා එනවා. ඒතර පමා වැඩි. නමුත් අර ඒ වෙලාවේ ඒ අවස්ථාව පැහැරහැරීමේ විපාකෙ තමයි ඔය එන්නේ තැපෑලින්. ඒක එහෙම එකක් තියෙනවා. දැන් පහුගිය දවසකත් කෙනෙක් ඇවිල්ලා කියනවා, මම මේ පැවිදි වෙනවලු, පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා, නෝන කෙනෙක් ඉන්නවා, ඉතින් ඔක්කොම තියෙනවා, ඒ පැවිදි වෙනවලු. මම කිව්වා ඉතින් එහෙම පැවිදි වෙන්න බෑනේ, ඉතින් මෙහෙම පැවිදි කරගන්න නෑ කියලා. ඔබ වහන්සලා කරන්නේ නැත්තම් මට කැලේ එක ආරණ්‍ය එක හාමුදුරු කෙනෙක් කිව්වලු එන්න පහුවදාට පැවිදි කරනවා කියලා. මම කිව්වා ඉතින් එහෙනම් එහෙට යන්න කියලා. වෙන මොනවා කියන්නේ අපි මේ මේ මොනවා කරත් අපි කියන්නේ අපි මේ තර්ජන ගුලි වලින් යට කරන්නම් බෑ කොහොමවත්. ඔය බ්ලැක්මේල් ඉන්නේ දැනි කර ඔබ වහන්සලා බරනවා මම යනවා වෙන තැන. ඉතින් ඵලයන් අය වෙන මොකද්ද කියන්නේ. ඉතින් ඒතකොට එහෙම යන්න පුළුවන්. එහෙම නිකන් පැවිදි කරගන්නේ කවුරු හරි පාර යන කට්ටියත් කතා කරලා වරෙන් මචං පැවිදිමු කියලා එහෙම පැවිදි කරන තැනුත් තියෙනවනේ. ඒ තැන් වලින් ඉස්සරහින් එහෙම යන්න එපා ඈ. කතා කරලා පැවිදි කරගන්න ඕන. එහෙම තැනුත් තියෙනවා. අර ඊට පස්සේ සිවුරක් පොරවන්න තේරෙන්නේ නැහැ. පාත්තරේ ඔලුව උඩ තියාගෙන යනවා. ඊට පස්සේ මේ අර පරණ පුරුදු ගිහි ගති. ඒක ඕහම තමයි. ඈ ශික්ෂාපදයක් කියන එකක් අඳුරන්නේ නැහැ. ඉතින් ඒ තැන් තැන් වල කැරක් කැරකි අර සිවුර මේ පෙරෝගන තේරෙන්නේ නැතුව පාත්තරේ පාවිච්චි කරන්න තේරෙන්නේ නැතුව මිනිසුන්ගෙන් නිග්‍රහ ලබ ලබ ඉන්නවා. ඒ ඔක්කොම නැතා කියමුකෝ. හරි විදිහට පැවිදි වුණා කියමුකෝ. හරි තැනක පැවිදි වුණා කියමුකෝ. ඒත් මේ දේවල් තැපෑලෙන් එනවනේ හොයාගෙන. තැපෑලෙන් ඕවා එන්නේ. එතකොට ආපු දවසක තේරෙනවා අර 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 එන ගමනේ එහෙම ආවට මොකද? පස්සේ සමහර වෙලාවට දරන්න අමාරුයි. අර සමුදීම් ඒ සිදුවීම් දරන්න අමාරුයි. ඉතින් ඒවා පසු කලක ඇවිල්ලා වද දෙනකොට අනේ ඊට පස්සේ නිකන් එක කකුලක් මෙහෙ එක කකුලක් වෙන කොයදෝ වගේ ඉන්නවා වෙන්න පුළුවනි. ඉතින් ඔක්කොම නිදහස් කරලා ඔක්කොම සෙටල් කරලා එනවා කියන එකත් කවදාවත් නොවෙන වැඩක්. ඒකත් කියන්න බෑ. සමහරු කියන ඔක්කොම මම සමත්යකට පත් කළා ඔක්කොමලගේ හිත් සනසලා මම එනවා කියලා. ඒක කවදාවත් නොවෙන දවසක්. හරි එහෙම වෙන්නේ නැහැ. ඔය ටික අතර මැද අර නිකන් අර පුවක් කිත්ත පොලේ ගැවුවා වගේ අතහැරලා දාන්න දවසක් එන්ට පුළුවනි. නමුත් අඩුම ගානේ අර අර ප්‍රධාන මූලික දේවල් කිහිපයක් අපිට අර හිතට වද නොදෙන විදිහට විසඳ ගන්න පුළුවන් වුණොත් ඒක ලොකු ජයග්‍රහණයක්. එහෙම නැත්තම් කඩාන බිඳගෙන ගියා වගේ නෙමෙයි. අන්න පස්සේ ආපහු තැපෑලෙන් එනවා. එතකොට අමාරුයි. එතකොට අමාරුයි. ඉතින් එන්නේ විදිහේ පමාදයකට වැටෙන්න පුළුවන් අපි ජීවත් වීම තුළ. අර විදිහට මේ අවසාන කතා බහ කියලා දැනගෙන කරොත් ඒ එහෙම පමාදයක් වැඩි මතුවෙන එකක් නෑ. ඒ අදහසින් අර සමුදීමක් කළොත් අන්න ඇත්තට මේක අවසාන සමුදීම වුණත් අන්න ලොකු වෙහෙසක් පීඩාවක් මතුවෙන එකක් නෑ. ඔය ගොඩ දෙනෙට එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා. මේ තාත්තට මං අන්තිමට හම්බුන වෙලාවේ කතා කරපු එක කතා කරපු විදිහ හරි නෑ. තාත්තා දැන් මැරිලා. ඈ ඒ මතකේ තමයි තියෙන්නේ. එමු නැත්තම් තාත්තට මං අන්තිම කාලේ සලකපු විදිහ හරි නෑ. ඈ ඔන්න ඔය විදිහේ දේවල් ඊට පස්සේ මුළු ජීවිත කාලෙම නිකන් වද දෙන දේවල් බවට පත් වෙනවා. අර අර ලැබිච්ච මොහොත අවසාන මොහොත විදියට ඉන්න පුළුවන් නම් ඒ ක්‍රමවේදේ හොඳයි. අඩුම ගානේ හැම වෙලෙම බැරි වුණත් උත්සාහයක් තියෙනවා. උත්සාහයක් තියෙනවා. ඒ විදියට මෙන්න මේ ජීවිතේ අල්ප බව අල්ප ජීවිතයක් ලැබිලා තියෙන්නේ අල්ප ඉඩකඩක් ලැබිලා තියෙන්නේ ඒ බව දැනගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. ඒක පිළිබඳ අවදිව කටයුතු කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. කෙසේ නමුත් මෙන්න මේ විදිහේ මේ කී වරදවා පිහිටවා ගැනීම අපි තුල තියෙන්න පුළුවන්. ඒක නැවත නැවත සංසාරයේ දිහාවට අදින මේ කයින් වචනෙන් මනසෙන් වරදවා පිහිටවා ගැනීම මේ අපස්සුතා මේ අල්ප වශයෙන් අහලා තියෙන මේ ධම ඊළඟට අපුඤ්ඤ කරෝ අර විදියට පව් වැඩිපුර කරනවා පින් කරන්නේ නැහැ මේ තැනැත්තා. මේ අල්ප ජීවිතයක් කියලා අදහසක් නැහැ මේ තැනැත්තාගේ. ඉතින් මොකද වෙන්නේ? කායස්ස බෙහෙදා දුප්පඤ්ඤෝ. කය බිඳීමෙන් පසුව මේ මෝඩයා නිරයට අපායට යත්. හරි. ඉතින් ඔන්න විදිය අදහසක්. එතකොට අපි හිතමු මේ ගමන අපි අර කලින් කිව්වා වගේ මේක නිකන් අර කර්ම ශක්තියකට වගේ ඔහේ යන ගමනක්. මේ කය වචන මනස අදින්නෙම මේ වැරදි පැතිවලට තමයි. මේ පැවැත්ම කියන්නෙම ඕක තමයි. පැවැත්ම කියන්නෙම ඕක තමයි. ඔය ආවේග, හැඟීම්, හිතිවිලි කියන්නෙම ඕවා තමයි. ඒවා තමයි. එතකොට ඒවෙන් වෙන්නේ මොකද්ද? නැවත නැවත පැවැත්ම සනාථ කිරීමක්, සංසාරයක් ස්ථාවර ස්ථිර කිරීමක් තමයි එක පැත්තකින්. එතකොට අපි හිතමු මේ කර්ම ශක්තියක් වගේ එකක් මොකද්ද ඔය එකක් තියෙනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැනේ බුදුරජාණන් වහන්සේ. එතනින් නැහැ නවතින්නේ. කියනවා මේ මනුස්සයාට තියෙනවා චොයිස් එකක්. තීරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ක්‍රියා විරිය ශක්තියක් තියෙනවා. අන්න ඒකෙන් තමයි ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්නේ. ඕක සඳහා ලස්සන උදාහරණයක් හම්බුණා, උපමාවක් හම්බුණා පහුගිය කාලෙක මේ හැරි පොටර් කතාවේ. හැරි පොටර් කතාව ඉතින් අර එක දෙක හරි බලලා ඇතිනේ නේද ගොඩනේ. අර පළවෙනි එකේ ඉන්නේ අර පොඩි බබා ගිහිල්ලා අර පුටුවේ වාඩි වෙලා අර සෝටින් හැට් එකක් තියෙන. ඒ හැට් එකෙන් තෝරනවා, තෝරන තොප්පියක් සෝටින් හැට්. තෝරනවා මොන මොන නිවාසෙටද මේ ළමයින් උදාන්නේ කියලා. එතකොට ඒක නිකන් මැජික් නේ, අර තොප්පියට පුළුවනි මෙයාගේ හැඟීම් ඉතිරි යම් පමණකට අඳුනගන්න. ඒ අඳුනගෙන තමයි මේ සුදුසු නිවාසයකට දාන්නේ. එතකොට නිවාස අනුවත් තීරණය වෙනවා, ඒ පුද්ගල ස්වභාව අනුව තමයි එක එක නිවාස තීරණය වෙන්නේ ඒ ඉස්කෝලේ. එතකොට අපි හිතමු ඔය මේ කතාවට අදාළ දෙක තමයි, එකක් ග්‍රිෆන්ඩෝ, අනිත් එක ස්ලිදරින්. එතකොට ග්‍රිෆන්ඩෝ එකේ සලකුණ තමයි සිංහයා, ස්ලිදරින් සර්පයා. එතකොට ඔය දෙක අතර වෙනස තේරෙනවානේ. ඔය චරිත ස්වභාව දෙක, සර්පයාගේ ස්වභාවය කොහොමද, සර්පයා අඳුරු අර විදිහ දුෂ්ට ගති පෙන්නුම් කරද්දි, අනිත් පැත්තෙන් සිංහයා ආලෝකයේ සහ නිකන් අර හොඳ නිකන් හොඳ කොහොමද කියන්නේ එක නිකන් හොඳ ගුණාංග වගේ පෙන්නුම් කරනවා වගේ කියලා අපිට කිව්ව හැකි නිකන් සරලව. එතකොට ඔන්න ඔය විදිහේ දෙපැත්තක් තියෙනවා. එතකොට හැරි මේකේ වාඩි වුණාම හැරි තුල මේ වෙලාවේ පැහැදිලි කරන්න අපහසු සිදුවීමක් හේතු කාරණා නිසා එයා තුල අනිවාර්ය අර අර අඳුරු පැත්තක් ගැබ්බෙලා තියෙනවා. ගැබ්බෙලා තියෙනවා. එතකොට මේ පොඩි එකා මේකේ වාඩි වෙලා මතුරන මන්තරේ මොකද්ද මතුරන්නේ? not slithering not slithering not slithering කියලා තමයි කියන්නේ. මේ slithering නම් එපා, slithering නම් එපා කිකේ මතුරු මතුරු ඉන්නවා. ඉතින් අර sorting hat එක කියන slithering එපාද? slithering හොඳයි නේ, slithering වලට හොඳ ගුණාංග තියෙනවා යහගාව කියලා slithering එපා නේ එහෙනම් කියලා. එහෙනම් ග්‍රිෆන්ඩෝ කියලා ග්‍රිෆන්ඩෝ දානවා. අන්න කියන්නේ හැරි පොටර් මේ අඳුර මගහැරියා through choice. මේ මේ ක්‍රියාශක්තියක් හරහා මේ අඳුර මගහැරියා. ඔබ තමයි කියන්නේ. එතකොට දැන් අපි තුලත් ඒ අඳුරු පැතිකඩ කොතෙකුත් තියෙන්න පුළුවන්. කවුරුත් මෙතන සුද්ධවන්තයෝ නැහැ. එහෙම හිතාගෙන ඉන්න කට්ටිය තියෙනවා නම් ඒගොල්ලෝ තමයි වැඩියෙන් භයානක. අපි හිතමු මගේ කිසි අඩුපාඩුවක් නැහැ කියලා හිතන කවුරුත් ඉන්නවා නම් මෙතන. මගේ මම හැම වෙලේම නිවැරදි කියලා කවුරු හරි හිතන කෙනෙක් ඉන්නවා නම්. ඒ වගේ භයානක කට්ටිය නැ වෙන කොහෙවත්. හිට්ලරොත් ඔහොම හිතලා තියෙනවානේ. හිට්ලරොත් ඔහොම හිතලා තියෙනවා. එයා හිතලා තියෙනවා මේ මේ මම කරන වැඩේ නිවැරදි කියලා. කිසිම අඩුපාඩුවක් නැහැ කියලා. එහෙම තමයි අර මිලියන ගාණක් යුදෙව් වෝ අර ගෑස් චේම්බර් වල, එහෙම නැත්නම් අර කන්සන්ට්‍රේෂන් කැම්ප් වල දාලා ඝාතනය කරේ. ඒ මිනිස්සුන්ට වද දුන්නේ. එතන ඒක සිදුවීමක් සඳහන් වෙනවා. දැන් ඒ යුදෙව් ජාතික කියන්නේ සාමාන්‍යයෙන් මොළකාරයෝ. හොඳට හොඳට මේ සමාජයේ හොඳ මට්ටමක් ගොඩනගාගත්ත මිනිස්සු පිරිසක්. දැන් අද කාලේ වුණත් ඇමරිකාව රන් කරන්නේ ඒගොල්ලෝ තමයි. එතකොට එහෙම පිරිසක් නෙමේ. එහෙම පිරිසක් අර යුරෝපයේ ওই පොලන්තේ ඒ පැතිවල ඒ ඒ පාලනේ ඒ ඒ ආධිපත්‍ය පැතිරෙනකොට ඒ මිනිස්සු අන්න දවස් ගණනාවක් ඇතුළත තමුන්ගේ ඥාති හිත මිත්‍රාදීන් පවුල් වල ගෙවල් දොරවල් ඔක්කොමෙන්ම පිටමං කරලා අරගෙන ගිහිල්ලා අර විදියට කඳවුරකට ගාල් කරනවා. ඊට පස්සේ ගෑනු පිරිමි වෙන් කරනවා. ඒ පවුලේ කට්ටියට එකට එහෙම ඉන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ පොලිමේ එන්න ඕනේ. එනකොට මේසයක් තියෙනවා මැද්දේ. පොලිමේසේ වාඩි වෙලා ඉන්න මනුස්සයා වම් පැත්තට ඇඟිල්ල දික් කරනවා. දකුණු පැත්තට ඇඟිල්ල දික් කරනවා. වම් පැත්තට ඇඟිල්ල දික් කරාගෙන වම් පැත්තට ඇඟිල්ල දික් කරන්නේ මේ මේ යූස්ලස්. මෙයාගේ වැඩක් නැහැ. වයසයි, ලෙඩයි. ඒ විදිහ කට්ටිය වමට යවනවා. වමට ගියාම ඒගොල්ලොන්ගේ ඇඳුම් පැළඳුම් ගලවලා හෙළුව විතරයි. හෙළුව විතරයි ගිහිල්ලා කියනවා මේ කාමරේට ගිහිල්ලා නාගස් නාගනෙන් ගිහිල්ලා අරිනවා සිය ගණනක් ඒ කානාන කාමරේට ගාල් වෙලා අර ටැප් පැරියාම ඒකෙන් එන්නේ විස වායුවක්. ඉතින් එහෙම සිය ගණනක් එක පිට එක පිට එක මැරිලා වැටෙනවා. දකුණට යන කට්ටිය, දකුණට යන කට්ටියට කියනවා ඇඳුම් උනා තබන්න ඕනේ, හෙළුව විතරයි, මේ කාමරයට ගිහිල්ලා නාගන්න කෙස් කෙස් ඔක්කෝම හිස කෙස් රැවුල් ඔක්කෝම බානවා. බාල නාගන්න කියනවා. එතකොට මේ නාන මොහොතේ ඒ පොත ලියන ඒ මනුස්සයා කියනවා, මේ මේ වෙලාවේ මට උරුම වෙලා තියෙන්නේ මගේ නිරුවත් ඇඟ විතරයි. වචනානුසාරයෙන්ම අපි ඉතින් ඕක කොච්චර ෆිලොසොෆිකලි කතා කරත් මෙම් අපිට මේ කය විතරයි ඉතුරු මේ ලෝකේ, ඔය කිසි අයිතිකාරීත්වයක් නැහැ කියලා අපි හොරාට වගේ නිකන් ගෙදර කට්ටියවත් අයිති කරගෙන ඉන්නවනේ. නියපොත්තකින්වත් අනතුරක් එන්න බෑ ඒ වගේ කට්ටියට කියලා බොරුවක් දාගෙන ඉන්නවනේ අයිති කරගෙන කොහොම හරි. මගේ වාහනේ, මගේ ගෙදර, මගේ පහසුව කියලා ගොඩක් දේවල් අයිති කරගෙන ඉන්නවා. ඔය ෆිලොසොෆිකලි ඔය කතන්දර කිව්වට. නමුත් අර මනුස්සයාට ඇත්තට මේක වෙලානේ දැන්. දවස් ගණනාවක් ඇතුළත, දවස් දෙක තුනක් ඇතුළත, ගෙවල් දොරවල්ද, පවුලේ කට්ටියද සියල්ල අහිමි වෙලා. ඇඳිවතවත් නැහැ. කෙස් රැවුල්වත් නැහැ. නැති වෙලා මොකද වෙන්නේ? අන්න හරියට නිකන් පැවිදි වුණා වගේ නේද? පැවිදි කළා වගේ නිකන්. අන්න නිරුවත විතරයි. ඉතින් කියනවා වචනානුසාරයෙන්ම, ලිටරලි වචනානුසාරයෙන්ම මට තියෙන්නේ මේ නේකඩ් බොඩි එක විතරයි. මේ නිරුවත් ශරීරය විතරයි මට උරුම වෙලා තියෙන්නේ මේ මොහොතේ. ඊට පස්සේ අර ටැප් එක හරිනවා. එන්නේ වතුර. ඒගොල්ලෝ දකුණු පැත්තට ගියපු කට්ටියනේ. එතකොට කියනවා අපිට සාදර වෙන්න පුළුවන් මේකෙන් වතුර ආපු එක ගැන. අර වායුවක් වෙනකොට වතුරනේ ආවේ ටැප් එක ඇරියාම කියලා ඔන්න ඉදිරියට සඳහන් කරනවා. එතකොට ඒ වගේ මිනිස්සුන්ට වද වේදනා දුන්නේ කවුද? අන්න සියල්ල නිවැරදි මම මේ කරන ඒවා කියලා හිතපු කෙනෙක්. සුද්ධවන්තය කියලා හිතපු කෙනෙක්. ඉතින් එහෙම හිතනවා නම් ඒක තරම් භයානක thinking රටාවක්, thought process එකක් තවත් නැහැ. ඒක නිසා අන්න කාගේ කාගේත් අඩුපාඩු තියෙන්න පුළුවන්. අර හැරී පොටර්ගේ වගේ අඳුරු පැති අපි කා තුලත් තියෙනවා. ඔබත් හැරී පොටර්. හැබැයි නිවැරදිව තෝරන්න පුළුවන්ද? හැම වෙලේම නෙමෙයි අඩුපාඩු සිද්ධ වෙවි. ඒකේ ආයි සැකයක් තියාගන්න එපා. නමුත් උත්සාහ කරනවා. මේක තමයි අදාළ වෙන්නේ. උත්සාහ කරනවා අර කර්ම ශක්තියට, අර අඳුරු පැතිකඩ වලටම ඉඩ නොදී, අපාගත වෙන්නම ඉඩ නොදී, ඒ වෙනුවට හැකි පමණින් උත්සාහ කරනවා. හැකි පමණින් උත්සාහ කරනවා. අර මොහොතක සුවය හොයන එක ලේසියි. ඒ මොහොතක මුලාවීම පහසුයි. නමුත් අන්න ඒ මුලාවීම තුළ අර නිරයේ උපදින්න හේතු වෙන කරුණු කාරණා රැස් වෙනවා. අඳුර රජ යනවා. අඳුරට අපි බලය ලබා දෙනවා. ආලෝකයේ දිහාවට යන්න අමාරු වෙන්න පුළුවන්. අමාරුවෙන් නමුත් තේරුවොත් හොඳයි. නිවැරදිව තේරුවොත් අර විදියට කර්ම ශක්තියකට මිද නොවිදී මේ මම මිනිස්යාගේ මේ තියෙන උතුම් හැකියාවට, ඒ හැකියාවට ඉඩකඩක් දෙනවා කියන උත්සාහය තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක හැම වෙලේම සාර්ථක නොවුණත් උත්සාහ කරනවා. ඒකේ පිහිටලා ඉන්න උත්සාහ ගන්නවා. ඉතින් ලෝකේ මිනිස්සු මේ බනිනවා, දොස් කියනවා. මේකා මේ මෙච්චර මේ අතර ලැබුණු දේ කටට දාගන්න පින නැති කාලකන්ණියෙක් කියලා නේද? එහෙමම කියනවා. එහෙමම කියනවා. ඒක හරි. ඉතින් එක පැත්තකින් බැලුවම ලෝකේ කට්ටිය අගය කරන්නේ දේවල්නේ. නමුත් අන්න මේ විදිහේ වෙනස් වූ අදහසකින්, වෙනස් වූ ප්‍රතිපදාවකින් අන්න ගනුදෙනු කරන කෙනෙක් ඇත්තටම අර භාග්‍යතුන් වහන්සේ කියන දහම සාක්ෂාත් කරගන්න දිහාවට ටිකෙන් ටික ගමන් කරાવી. අමාරු අපහසු අතරේ නමුත්, වැරදීම් අඩුපාඩු අතරේ නමුත්, නැවත නැවත ඉවසා දරා ගනිමින්, නැවත නැවත නිවැරදි වෙමින් ගමන් කරන්න පුළුවන්. අන්න එහෙම ගමන් කරන කෙනෙක් දවසක මෙන්න මේ බුදුන්ගේ ප්‍රතිපදාව, එහෙම නැත්නම් මේ ධර්මය බවටම පත් වුණා කියලා තමයි කියන්නේ. ආයි තවදුරටත් එයාට ධර්මය දැක ගන්න දෙන ගන්න දෙයක් නැහැ. එයා තමයි ධර්මය. ඈ ආයි වෙනසක් නැහැ. ඉතින් අපිටත් මේ ධර්මය බවටම පත් වෙන්න කරන ආරාධනාවක් තමයි මේ දහම තුල තියෙන්නේ. ඕක අපි බුදුන්ගේ වචනයක් විදියට අහලා තේරුම් ගන්නවා. ඒ ඉගෙනගෙන තේරුම් ගන්නවා. ඇහුවට ඉගෙන ගත්තට මුලදි තේරෙන්නේ නැහැ, පස්සේ තේරෙනවා කියමුකෝ. හැබැයි තේරුණත් පුහුණු කළා නෑ නිතාම. ඊට පස්සේ පුහුණු කරනවා. පුහුණු කරාට මොකද? පුහුණුව තුලින් අත්දැකලා නෑ. හා තවන්න නෑ, තව කාලයක් කරගෙන යනවා. අත්දකින්නවනේ. අත්දැක්කට මොකද? තාමත් ධර්මයේ බවට පත් වෙලා නෑ. කමක් නෑ, තව කාලයක් අත්දැකගෙන දැකගෙන යනකොට දවසක මේ තැනැත්තා මේ ධර්මයේ බවටම පත් වෙනවා. එහෙම නිකන් නැත්තම් කිව්ව හැකි තම ඒ තැනත්තත් බුදු වෙනවා කියලා. බුද්ධ ස්වභාවය තමන් තුළ ලං කර ගන්නවා. ඉතින් එන්නේ වැනිව ආරාධනාවක් අපි අපිටත් ඉදිරිපත් වෙලා තියෙනවා. බලමු ඉතින් තම තමුන්ගේ ශක්ති ප්‍රමාණින්. මම කියන්නේ හැමෝටම එකම විදියට පුළුවන් කියලා. තම තමුන්ගේ ශක්ති ප්‍රමාණින් විමසලා බලන්න. තම තමුන්ගේ හැකි අයුරින් මේ ධර්ම වැළඳ ගන්න කියන අදහසින් අද දවසේ මේ කතාබහ අපි මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. ඒ ආරෝචිත ධර්මදේශනා ඉදිරිපත් කරපු ධර්ම කුසල ස්වාමීන් වහන්සේටත් අප හැම දෙනාටම කර්මයට මිදෙන්නොදී මේ උතුම් මනුෂ්‍ය ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානින් අවසරයි වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි, හරි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වන්දා අපචායිනෝ චතරෝ ධම්ම වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සොපත්තේ හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.